ගරු කබීර් හෂිම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි. කාරක සභා සභාපතිතුමියනි, මගේ මිත්‍ර හර්ෂනි සිල්වා මැතිතුමාගෙන් පසුව කතා කරන්න ලැබීම ඇත්තටම සතුටක්. ජනාධිපතිතුමා කතා කරනකොට අපි ඉතාම ඒ ගෞරවය ලබා දීලා අහගෙන හිටියා. මැද හරියේ බාධා කිරීම සුදුසු නෑ කියලා අපි කවුරුත් ඒ ගෞරවය දැක්වුවා. එතුමා ඉතා සුන්දර චිත්‍රයක් ඇන්දා, ඉතාම සුන්දර චිත්‍රයක් ආර්ථිකය ගැන. ඉතින් අන්දන්න ඉතින් හරි දක්ෂයිනේ, ඒක දිගටම කෙරුවනේ. හැබැයි එහෙම කරලා එතුමා කුමන්ත්‍රණයක් ගැන අදෝනාවක් කර ලොකු කුමන්ත්‍රණයක් තියෙනවායි කියලා. ඒ කුමන්ත්‍රණය ඇඟිල්ල දික් කරා විපක්ෂයට. හැබැයි ඒ මොකුත් ඕනේ නැ. දැන් අද නිවුස් වල යනවා චිචිගේ රොකට් එක ගැන ඊයේ අගමැති කියපු දත්ත වැරදි කියලා. මේක කියන්නේ වසන්ත සමරසිංහ. එතකොට අදම පේනවා ජනාධිපතිතුමාට අපි කියන්නේ කුමන්ත්‍රණය ඔබගේ කණ්ඩායම තුළ තමයි තියෙන්නේ. ඔබතුමන්ගේ කණ්ඩායමම එක එක වැරදි දත්ත ගෙනල්ලා එක එක්කෙනාට ගහනවා. ජනාධිපතිනිය ඊයේ අගමැතිනිය ඊයේ ඇවිල්ලා කිව්වා විචානක මන්ත්‍රීතුමාගේ කතාව හරි කියලා. එතකොට අද වසන්ත සමරසිංහ කියන අගමැතිනියගේ ප්‍රකාශය වැරදි. බලන්න ආණ්ඩුව ඇතුලේ තමයි ජනාධිපතිතුමාට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කුමන්ත්‍රණ ටික විසඳ ගන්න කියලා කියන්න. අපෙන් කුමන්ත්‍රණ නැහැ, අපිට හදිස්සියකුත් නැහැ. කරන්න බැරි වෙනකොට අපි රෙඩි ගන්න. එච්චරයි අපි කියන්නේ. ඒ නිසා මේ එක්සත් ජනපදයේ තීරුබදු ගැන කතා කරනකොට 120 අඩුවීම අපිට ඇත්තටම ලොකු සතුටක් දැනුණා. ඒ ගැන සතුටක් තියෙනවා. අපි මේ මෙහෙයුම පිළිබඳව අපේ උපරිම සහාය ලබා දුන්නා. මේකේ අපි රජයට, ජනාධිපතිතුමාට, මුදල් අමාත්‍යංශයට, අනිත් සියලුම රාජ්‍ය නිලධාරීන්ලට, විශේෂයෙන්ම අපේ තානාපතිතුමා මහින්ද සමරසිංහ මැතිතුමාට, ඒ කාර්ය මණ්ඩලයට, ඒ වගේම පෞද්ගලිකාංශය, සමාගම් පෞද්ගලිකාංශය විශාල මෙහෙයුමක්. ඔව්, ඒ වගේම තමයි. එයත් ඒ අපි එක්ක හිටපු එක්කෙනෙක් මහින්ද සමරසිංහ. ඒ වගේම පෞද්ගලිකාංශය, ඒ වගේම ජාෆ් එක, ඒ සමාගම් ඔක්කොම එකතු වෙලා සහ විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂ කණ්ඩායම එකතු වෙලා තමයි රටක් හැටියට ඒ 120 ලබා දුන්නේ. අපි ඒකට කූහක නැහැ. අපි සතුටුයි. ඒ අපේ රට. අපි හැබැයි මොන කොන්දේසි වලට යටත් වුණාද කියලා අපි තාම දන්නේ නැහැ අපේ සභාපතිනි. ඒක අපි කියනවා ආණ්ඩුවට, ඒක හෙළි කරන්න කොන්දේසි වලට යටත් වුණාද නැද්ද කියලා. අපි ඇත්තටම ඉන්දියාවේ ස්ථාවරය ගරු කරනවා. ඉන්දියාව යටත් වුණේ එක එක කොන්දේසි වලට. බය වුනේත් නැහැ. කෙලින් කිව්වා මේක සාකච්ඡා කරනවා නම් අපේ ස්වෛරීත්වයට අත ගහන්න බෑ. ඒක නම් ඇත්තටම අගය කරන්න ඕන දෙයක්. අන්න එහෙම තමයි සාකච්ඡාවල් වලට යන්න ඕනේ. You must never fear to negotiate. You must never negotiate out of fear. ඒකයි තමයි වැදගත්. හැබැයි මතක තියාගන්න ඊයේ විදුලි සංශෝධනය ගෙනාවා. විදුලි සංශෝධනය ගෙනාවාම ඒකේ මොකද්ද තත්ත්වය? ඒකාධිකාරී විනිවිදභාවයක් නැති දේශපාලනීකරණය කරන ලක්වන ව්‍යුහයක් තමයි ගෙනාවේ. විදුලි මාෆියාව ඇත්ත වශයෙන්ම නැවත ස්ථාපනය වුණා කියලා තමයි අපේ හැඟීම. ඒක එතකොට ප්‍රතිපායන මේ සංශෝධනයක් අපරාධ. ජනාධිපතිතුමාට අපි කියනවා, මම ඉල්ලීමක් කරනවා LNG ව්‍යාපෘතිය පිළිබඳව ඒ චයිනා හබ ටෙන්ඩර් එක ප්‍රසම්පාදන නීතිවලට අනුකූල නැහැ කියලා අපි හිතනවා. ඒ ගැන සොයා බලන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ජයිකා ආයතනයේ ADB ආයතනය, ලෝක බැංකුවේ IFC ආයතනය පැහැදිලිව කිව්වා මේ විදුලි සංශෝධන ටික ගෙනාවා නම් ඒකට ඒගොල්ලෝ විරුද්ධ වෙනවයි කියලා. ඔවුන් අපට ලබා දෙන ණය ආධාර තාක්ෂණික උපදෙස් නතර කරනවා කිව්වා. එතකොට මේවා නැති වෙනකොට අපි කොහොමද විදුලි අංශය දියුණු කරන්නේ, බලශක්ති අංශය දියුණු කරන්නේ? එතකොට තීරුබදුවල එන සහනේ 120 අපේ විදුලි ගාස්තුව අනිවාර්යයෙන්ම වැඩි වෙනවා ලබන වසර වෙනකොට මේ ව්‍යුහය තුල ගියාම. එතකොට ඒ අපේ වාසිය නැවත අවාසියට, අපේ තරණකාරීත්වය නැවත අවාසි වෙයි කියන එක මේකෙන් අපට පැහැදිලිව පෙනී යනවා. මතක තියාගන්න 120ක තීරුබද්ධ සහනයක් ගත්ත කියලා රට ඉස්සරහට යන්නේ. ජනාධිපතිතුමා කියව මාස 3ක් මේකේ වාසිය දැනෙයි කියලා. එක්සත් ජනපදයට තීරුබදු අඩු වෙලා තිබුණු කාලේ 2014 2024 දක්වා අවුරුදු 10ක්, 2014 24 දක්වා ඩොලර් බිලියන 2.7කට අපි කරපු අපනයනය ඩොලර් 3.2කට පමණයි වර්ධනය වුණේ. 118ක වර්ධනයක් පමණයි ලංකාවේ සිදු වුණේ ඒ අවුරුදු 10කට. එතකොට තීරුබදු වැඩි වුණෙත් නැහැ. ඒ ගානටම තිබුණේ. හැබැයි බංග්ලාදේශය ගත්තම ඔවුන් 2014 සිට 2024 දක්වා ඔවුන්ගේ අපනයනය එක්සත් ජනපදයට ඩොලර් බිලියන 1.1 සිට ඩොලර් බිලියන 8.4කට වැඩි කරා. 700කින් වැඩිවීමක් කරා. එනිසාත් බදුවලින් විතරක් මේක කරන්න බෑ. ප්‍රශ්නය තීරුබද නෙවෙයි ආර්ථික පරිවර්තනයක් විය යුතුයි. ආර්ථික ව්‍යුහය තුළ සුසමාදර්ශී වෙනස. මම විශ්වාස කරන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණට එහෙම ප්‍රතිපත්තියක් සුසමාදර්ශී වෙනසක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ. ආර්ථිකයේ සුන්දර තැනක නම් මම අහන්නේ ආර්ථික සුන්දර තැනක නම් මේ වසරේ ආර්ථික වර්ධනය 3.9%ට අඩු වෙනවායි කියලා ආසියානු සංවර්ධන බැංකුව කියනවා. 3.9%ට අඩු වෙනවා ගිය වසරට වඩා අඩු වෙනවා. අපේ රටේ ආර්ථිකයේ 4.5%කට ඓතිහාසික කාලයක් තුල 4.5%කට යනවා. ඒක කවුරුත් ඉන්න ඕනේ ආණ්ඩුවකුත් ඕනේ නැහැ. හැබැයි පොහොසත් රටක් කරන්න නම් 8% ඉක්මවා අපේ ආර්ථිකය වර්ධනය වෙන්න ඕනේ. පුළුවන් නම් කියන්නේ 8% ඉක්මවයිද කියලා පොහොසත් රටක් කරන්න පුළුවන්ද කියලා කියන්නේ. ඒක ඔබතුමන්ලට කරන්න ඒ හයිය නැහැ. අපේ කරු මන්ත්‍රිතුමියනි ණය ආපහු ගෙවන්න නම් 8%ෙන් එහා අපි පනින්න ඕනේ. ඒ නිසා නිශ්චල මූර්ත ආර්ථික සංවර්ධනයක් සඳහා ඉතිරි කිරීම සහ ආයෝජන වැඩි විය යුතුයි. හැබැයි අයවැයේම කිව්වට වඩා දාපු සල්ලි වලින් දැන් ආණ්ඩුවෙන්ම මහ බැංකුවෙන්ම කියනවා මේ පාර ප්‍රාග්ධන වියදමෙන් දැනට මේ වර්ෂයේ පළවෙනි භාගයෙන් ප්‍රාග්ධන වියදම 8.6%කින් අඩු වෙලා තියෙනවා. එතකොට කොහොමද ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ? මම කියන්නේ පොදු ජනයාට මේ ඉලක්කම් වලින් වැඩක් නැහැ. මම ජනාධිපතිතුමාට මතක් කරනවා පළමුවෙන්ම ඔබතුමා බලන්න මෙන්න මේක. විදුලි ගාස්තු අඩු කරනවා කියපු ඔබතුමා ජනතාව බලාපොරොත්තු වුණා. හැබැයි ඔබතුමා IMF එකේ ගිවිසුමට යටත් වෙලා රුපියල් කෝටි 18,600ක රුපියල් කෝටි 18,600ක පරණ ණයක් විදුලි බල මණ්ඩලයෙන් ගත්ත ණයක් පොදු ජනයාගේ බිලට එකතු කරලා මාසිකව ගෙවන්නට ඇතුළත් කරලා තියෙනවා ලයිට් බිලත් එක්ක. ඒක ජනතාවට බරක්. කොහෙදෝ තිබුණු ණයක්. ඒක හොරගම් කරපු ණය කියලානේ කිව්වේ කලින්. ඒතොර ඛනිජ තෙල් සංස්ථාවෙන් පෙට්‍රල් ඩීසල් ලාම්පු තෙල් වලට හැම පාරිභෝගිකයකම රුපියල් 50ක් ගෙනව වැඩිපුර. රාජ්‍ය ආදායම මම ඉවර කරනවා. රාජ්‍ය ආදායමින් වැට් බද්ද වැඩි කරලා ජනතාව හරහාම මේ පළවෙනි භාගයේ මේ වසරේ 128කින් එකතු කරන බද්ද වැඩි කරලා තියෙන ආදායම් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒ ආදායම අරන් තියෙන්නේ පොඩි මිනිස්සු මිරිකලා. ඒක ජනාධිපතිතුමාට අපි මතක් කරන්න ඕනේ. ඒක වැරදි. ඒ නිසා ජනතාවගේ සාක්කුවෙන් තමයි ඔබ මේ ටික ආණ්ඩුව කරගෙන යන්නේ. ඒ නිසා අපි ඒ වගේම කියනවා විදේශ ආයෝජන වලට තවත් බදු සහන දෙන්න ඕනේ කියලා ඒක මතුවා. විවෘත කරන්න ඕනේ කිව්වා. හැබැයි මේ රටේ කුඩා සහ මධ්‍යම පරිමාණ අංශය කඩා වැටිලා තියෙන අවස්ථාවේ ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් තාම දීලා නැහැ. ස්තුතියි.